சரணம் கச்சாமி
புத்தம் சரணம் கச்சாமி
தம்மம் சரணம் கச்சாமி
தம்மம் சரணம் கச்சாமி
சங்கம் சரணம் கச்சாமி
சங்கம் சரணம் கச்சாமி
த்விதியம்பி புத்தம் சரணம் கச்சாமி
த்விதியம்பி புத்தம் சரணம் கச்சாமி
த்விதியம்பி தம்மம் சரணம் கச்சாமி
த்விதியம்பி தம்மம் சரணம் கச்சாமி
த்விதியம்பி சங்கம் சரணம் கச்சாமி
த்விதியம்பி சங்கம் சரணம் கச்சாமி
த்விதியம்பி புத்தம் சரணம் கச்சாமி
த்விதியம்பி புத்தம் சரணம் கச்சாமி
த்விதியம்பி தம்மம் சரணம் கச்சாமி
த்விதியம்பி தம்மம் சரணம் கச்சாமி
த்விதியம்பி சங்கம் சரணம் கச்சாமி
த்விதியம்பி சங்கம் சரணம் கச்சாமி
சரண கமனம் சம்புண்ணம்
ஆமஹந்தி
பாணாதி பாதா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
பாணாதி பாதா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
அதிநாதானா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
அதிநாதானா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
காமே சுமிச்சாச்சாரா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
காமே சுமிச்சாச்சாரா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
முசாவாதா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
முசாவாதா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
சுராமீரே மஜ்ஜபமாதத்தானா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
சுராமீரே மஜ்ஜபமாதத்தானா வீரமணி சிக்ஷாபதம் சமாதியாமி
சமந்தா சக்ரவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மம் முனிராஜஸ் சுனந்து சக்க முக்கதம் தம்ம சவன காலோ அயம் பதந்தா தம்ம சவன காலோ அயம் பதந்தா தம்ம சவன காலோ அயம் பதந்தா நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் ஆகாங்கேயும் சே கஹபதயோ உபோ ஜானபதயோ திட்டே சேவ தம்மே அன்யமன்யம் பசிதும் அபிசம்பராயஞ்ச அன்யமன்யம் பசிதும் உபோபிதே அஸ்து சமசத்தா சமசீலா சமசாகா சமபஞ்ஞாதீதி. பின்வத்னி, அது தர்மதேசனாவட்ட அப்ப தேமாக்கர் கண்ணி யஹபத் கிருஹ ஜீவித்யக் யன்னை. மே யஹபத் கிருஹ ஜீவித்யக் கன கதாக்கரன குட்டு அப்பி புதுரஜானன் வான்சேகி பௌத்த பசுபிம கன கொட்டக் கால்பனாக்காரி வியுத்தை. புதுரஜானன் வான்சேகி தர்மேட் அனுவ புத்த சாசனிஹி இகன்வீமலட் அனுவ கிருஹ ஜீவித்யக் விசேஷேன் சுவாமி பாரியா திபலகே ஏ சம்பந்தாவே மே ஆத்மபாவின் அவசன் வனே கக்னிமே சன்சாரே நிவன் தக்னாதே எக்கட யன்னட்டை அப்பி யஹபத் சுவாமி பாரியாவன் பிரார்த்தனா கரன்னி. அப்பி தர்மே தக்வினவா இதாம வாசனாவந்த யுவலக் ஹெட்டியத நகுல மாதா நகுல பிதா தென்ன. புத்ரஜானன் வஹன்சே விவேகத்தின் அவஸ்தாவல்லுரதி ஹிதவத் தாயக்கியன்ட அனுக்ரஹ பினிச ஏ ஸ்தானவலட்ட வெடம கரணோ. எக தவசக் புத்ரஜானன் வஹன்சே மே அவஸ்தாவுக்குதி நகுல மாதா நகுல பிதா தென்னகி கிதரட்ட வெடம கரா. இதுகொட்ட மே ஜோடுவ மே யுவல புகும ஆதரேன் புத்ரஜானன் வஹன்சே பிலி அரகன வடா ஹிந்தவல சுகத சாக்காச்சாவக்கே துணா. எஹிதி நகுல பிதா நகுல கேன குமருவாகி பியாத் மவாத் தென்ன கேனிக்காய் நகுல மாதா நகுல பிதா கேனிக்கிங் அதாஸ் கரண்ணி. மி நகுல பிதா புத்ரஜானன் வஹன்சேட்ட கேனுவா நகுல மாதாவகென சுவாமீனி මේ නකුල මාතාව බොහොම ගුණ සම්පන්න කෙනෙක්. බොහොම හොඳ භාර්යාවක්. මම මේ නකුල මාතාව විවාහ කරගෙන ආවේ ඇයට වයස 16 දී, අවුරුදු 16 දී. දැන් අවුරුදු 80ක් වෙනවා මට. ඒ මේ තාකල් මම දන්නේ නැහැ මම නකුල මාතාව සිතවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියා. එහෙනම් මගේ කයින් කොහෙන්ද මගේ වචනයෙන් එහෙම ඉක්ම යෑමක් සිද්ධ වෙනවා කියන එක කොහෙන් සිද්ධ වෙනවද කියලා බුදුරජාණන් වහන්සේට නකුල පිතා කියනවා. ඊගාවට නකුල මාතාවත් ඒ විදිහටම කියනවා, ස්වාමීනි මම නකුල පිතාත් එක්කලා සරණ ආවේ මගේ වයස අවුරුදු 16 දී. දැන් වයස අවුරුදු 80ක් වෙනවා. ඒ මේ තාකල් කිසි දවසක මම මේ නකුල මාතාව නකුල පිතාව සිතවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියේ නැහැ. එහෙනම් මගේ කයින් කොහෙන්ද මගේ වචනයෙන් කොහෙන්ද? මේ විදිහට ඕනෝන් ප්‍රශංසා කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා, ස්වාමීනි අපි කැමති නිවන් දක්නාතෙක්ම මේ එක විදිහට ස්වාමි භාර්යාවන් වශයෙන් නකුල මාතාවක් කියනවා, මේ නකුල පිතාවම මගේ ස්වාමියා වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්. නකුල පිතා කියනවා, මේ නකුල මාතාව මගේ භාර්යාව වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්ම. පින්වත්නි මේ පසුබිම ටිකක් හිතන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ නකුල මාතා නකුල පිතා දෙන්නට මේ ගාථාව කියලා මේ ගාථාවෙන් ඔවුන්ගේ ඒ අදහස ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නට ඉෂ්ට කර ගන්නට හැකියාව ඇති බව අනුමත කරනවා. ආකාංකේයෝ චේ ගහපතයෝ උභෝ ජානපතයෝ යම් කිසි ගෘහපති යෝලා බලාපොරොත්තු වෙනවා නම් විත්තේචේව ධම්මේ අඤ්ඤමඤ්ඤම් පස්සිතුම් මේ ආත්ම භාවයේදී ඕනොන් සතුටින් සැනසෙල්ලේ වාසය කරලා අභිසම්පරායංච අඤ්ඤමඤ්ඤම් පස්සිතුම් මෙතනින් පස්සෙත් මරණයෙන් පස්සෙත් ඕනොන් දකින්නට උභෝපිතේ අස්සු ඔවුන් දෙන්නාම යුක්ත විය යුතුයි. ගුණධර්ම හතරක් කියනවා. සමසද්ධා සමශ්‍රද්ධාවෙන් යුක්ත වන්නට, සමශීලා සමශීලයෙන් යුක්ත වන්නට, සමචාගා සමචාගයෙන් යුක්ත වන්නට, සමපඤ්ඤා සමප්‍රඥාවෙන් යුක්ත වන්නට. දැන් පින්වත්නි මෙහෙම හිතනකොට කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් කොහොමද මේ සීලය සම කරන්නේ, ශ්‍රද්ධාව සම කරන්නේ, ප්‍රඥාව සම කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඉස්සෙල්ලම අපි ගමු සීලය. දැන් පන්සිල් ගත්තොත් අටසිල් ගත්තොත් හිතන්නට අපහසු දෙයක් තමයි කොහොමද මේක සම කරන්නේ කියලා. නමුත් අපි ගමු සීලය කියන අර්ථය සීලන ලක්ෂණං ඕනෝන්ගේ සංසිඳුණු ස්වභාවය නැත්නම් තවත් පැහැදිලි කරනවා නම් කය වචන දෙකේ සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. මෙහිදී සීලය කියනකින් අදහස් කරේ අන්න ඒ අර්ථයයි. ස්වාමියා භාර්යාව කෙරෙහි තමන්ගේ කය වචන දෙක සංවර විය යුතුයි. භාර්යාව ස්වාමියා කෙරෙහි තමාගේ කය වචන දෙක සංවර විය යුතුයි. ඕනෝන්ගේ කය වචන ඕනෝන් කෙරෙහි සංවර වුණේ නැත්නම් එතන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මහා අවුලක් පෞල් ජීවිතයේ ඇතුළත ඇති වෙනවා කියලා. අපි හිතනවා සමහරක් වෙලාවට අපි දන්නවා සමහර භාර්යාව ගැන ස්වාමියුරු කියනවා කට හොඳ නැහැ කියලා. සමහර ස්වාමියුරු කියනවා වගේම සමහර භාර්යාවත් කියනවා ස්වාමියුරු බව අයියෝ එයාගේ කට හරි නරකයි කියලා. මේ විදිහට ඕනෝන්ට මුඛ සැතින් විඳ ගන්නවා. ඒ කියන්නේ බැන ගන්නවා. පුරිසස්සහි ජාතස්ස කුඨාරී ජායතේ මුඛේ කියලා දේශනා කරනවා. මෝඩ මිනිසාගේ මිනිසා හෝ ගැහණිය හෝ වේවා කටේ කෙටේරියක් හට ගන්නවා කියලා. එතනත්තන්ගේ කටින් පිටවන වචන හරි ප්‍රවේශමෙන් පිටකළ යුතුයි. ඒ වගේම අර්ථවත් විය යුතුයි. යම් කිසි භාර්යාවක් නිසලකිල්ලේ එකට එක කියනවනම් එතකොට ඒ ගෙදර සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට ඕනෝන් වාද කර ගන්නවා. පින්වත්නි වාදයේ කිසි දවසක ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. වාදයේ ඇති වෙනකොටම ද්වේෂය එතන මතුවෙනවා. ද්වේෂය මතුවෙනකොට කුද්ධෝ අත්ථං ජානාති කුද්ධෝ ධම්මං න පස්සති කියලා දේශනා කරනවා. ද්වේෂය ඇති වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ, තමාව මෝහය කියන අන්ධකාරයෙන් වසා ගන්නවා කියලා. එතකොට කලියුත් නොකලියුත් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ඒ ඇත්තන් හිතන්නේ ඒක මහා වීරකම හැටියටයි. මේවා එකින් එක විස්තර කරලා පෙන්නන්නම්. දැන් බලන්න කෙනෙකුගේ දැන් භාර්යාව යම් විදිහකින් ස්වාමියාට එකට එක කියාගෙන යනවනම් භාර්යාවට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක වචනයක් පිට වෙච්චාම ස්වාමියා එකට එක කියාගෙන යනවනම් නපුරු වචන කතා කරනවනම් එතන කවදාවත් සැනසිල්දායක ශාන්තිකර ගෘහ ජීවිතයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, තමන්ගේ අනිත් සීල ගුණයන් ඉක්මවා යමින් සමාජ ප්‍රාණඝාත ආදී කරනවා නම්, කාම මිත්‍යාචාරය කරනවා නම්, බොරු කියනවා නම්, මේ වගේ දේවල් වලින් ගෘහ ජීවිතයට බාධා පැමිණෙන බව දන්නවා. ඒ සීලය ඉක්මවා යෑම. ඉතින් ඊගාවට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා මෙතෙන්දී අදහස් කරේ අපි සාමාන්‍යයෙන් විස්තර කරනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි හොඳට නුවණින් විමසා දැනගෙන ඒ ධර්මය පිළිබඳව ඇති කරගන්නා වූ විශ්වාසයයි ශ්‍රද්ධාව කියන්නේ. නමුත් මෙතෙන්දී ඒක නෙමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙතේ ඒ ආගමික පැත්තෙන් යනකොට ඒකයි ශ්‍රද්ධාව. ශාසනානුලෝමිකව යනකොට, ශාසනීය පැත්තෙන් හිතනකොට, නිවන් දක්නා මාර්ගයේ යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තමන් හොතට විමසා දකින්න ඇති කරගන්නා වූ විශ්වාසයට ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමමයි. ඊගාවට මෙතෙන්දි කියන්නේ මෙතන යුගදිවියක්. යුගදිවියක් ගත කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න කෙරෙහි ඇති වෙන්නට ඕනේ ඕනෝන් කෙරෙහි විශ්වාසයක්. ඕනෝන් කෙරෙහි අවබෝධයක් ඇතිව, ඕනෝන් කෙරෙහි හරිහැටි වටහා ගැනීමක් ඇතිව ඕනෝන් විශ්වාසය තහවුරු කරන්නට ඕනේ. එතනයි ඕනෝන්ගේ ශ්‍රද්ධාවෙහි පිහිටීම තියෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාවට පාදක වෙන්නේ සීලයයි. ස්වාමියා භාර්යාව පිළිබඳව හරියට වටහාගෙන සීලය තුලින්, භාර්යාව ස්වාමියා පිළිබඳ හරියට වටහාගෙන සීලය තුලින්, මගේ ස්වාමියා කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි, මගේ භාර්යාව කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි, මට රිදෙන්නට වචන පාවිච්චි කරන්නේ නැහැ, මට රිදෙන්නට ක්‍රියා කරන්නේ නෑ, සිටි කයින් වචනයෙන් කටයුතු කරන්නේ නෑ කියන විශ්වාසය ඕනෝන් තුල තියෙනවා නම් ඒ විශ්වාසය මත තමයි ස්වාමි භාර්යාවන්ගේ ශ්‍රද්ධාව තහවුරු වීම සිද්ධ වෙන්නේ. එහෙම විශ්වාසයක් නැත්නම් කවදාවත් යුග දිවියක් හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ නැහැ. මේක අපි තවදුරටත් පැහැදිලි කරලා ගන්නවා නම් අපි හිතමු දැන් යම් අවස්ථාවක කවුරු හරි මෙන්න මේක සමාජයේ හරියට තියෙන දෙයක් පින්වත්නි. හුඟා පරිස්සම් වෙන්න ඕනේ යහපත් ගෘහ ජීවිත ගත කරන්න ඇත්තෝ. ස්වාමි භාර්යාවන් ඕනෝන් ආදරයෙන් කරුණාවෙන් ජීවත් වෙනවා නම් ඒ ඇත්තන් බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ. මොකද සමාජයේ හුඟා තැන්වල ගෘහ ජීවිත සැනසිලිදායක නැහැ. සැනසිලිදායක නැති ගෘහ ජීවිත ගත කරන ඇත්තන් හැම විටම අනික් ඇත්තන් සැනසිල්ලෙන් ජීවත් වෙනවා දකින්න අකමැති. ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා කටකතා පතුරවනවා, නොයෙක් විදිහේ අභූත චෝදනා නගනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙනකොට නුවණින් විමසීම් සහිතව ජීවත් වෙන්නේ නැත්නම් එතෙන් දිගුහ ජීවිතයක් කඩා කප්පල්ල යන්නට පුළුවන්. අපි දන්නවා එහෙම වෙලා තියෙනවා. දැනුත් එහෙම විනාශ වෙන්නට යමින් තිබෙන පෞල් ජීවිත ගැන අපි දන්නවා. මොකද සමහර දෙනා නිකම් බොරුවට කට තියාගෙන ඉන්න බැරුව කියනවා භාර්යාව ගැන. තොරතුරක් කියනවා මෙන්න අහවලත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ කියලා. ඕක හුඟා කාලවලට මේ රැකියා කරන තැන්වල ඇති වෙන ප්‍රශ්න උඩ මතුවෙනවා. තරහට ওই වගේ දේවල් ඇති කරනවා. භාර්යාව කෙරෙහි ස්වාමියා කෙරෙහි ඕනෝන්ගේ විශ්වාසය නොතිබුණොත් අන්න ඒ අවස්ථාවන්හි අර දැනත්තන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්, අර නපුරු මිනිසුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන්. අපි හිතමු මෙහෙම දෙයක් උදාහරණයක් වශයෙන්. යම් භාර්යාවක් හරි ස්වාමියෙක් හරි කොහේ හරි තැනකදී තමන්ගේ පාසල් සමයේ හොඳට ආසුරු කරපු ඒ වගේම ගෙදර ගාව හිටපු කෙනෙක් මගදී හම්බ වෙනවා. මගදී හම්බ වෙලා සුහදතාවයට බොහොම හොඳ හිතින් hina වෙලා තොරතුරු කතා කර කර ඉන්නවා. ඕක දකිනවා තවත් කවුරුහරි කෙනෙක්. ටෙලිෆෝන් එක තියෙනවා, ටෙලිෆෝන් එක අරගන්නවා. සමහරක් වෙලාවට අර අනිත් තැනටත් ස්වාමියාට හෝ භාර්යාවට හෝ ටෙලිෆෝන් කරලා කියනවා මම මෙන්න දැක්කා අහවල් තැන මෙහෙම කෙනෙක් එක්කලා කතා කරගෙන මේකට හොඳට පොර දාලා කියනවා. පොර දාලා කියන්නේ අර මනසේ සැකයේ බීජයක් ඇති කරන්නට. ඉතින් යම් විදිහකින් අර භාර්යාවට හොඳ විශ්වාසයක් තිබුණොත්, ඒ ස්වාමියාට හොඳ විශ්වාසයක් තිබුණොත් තමයි ඔවුන් අන්‍යෝන්‍ය පිළිබඳව එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් අර යම්කිසි විදිහකින් එහෙම කතාවක් ඇති වුණා නම්, එහෙම සිද්ධියක් ඇති වුණා නම් ස්වාමි භාර්යාවන් තුළ තිබිය යුතු ගුණධර්මයක් වශයෙන් නිතර ප්‍රකාශ වෙන දෙයක් තමයි ඔවුනොන් කෙරෙහි රහසක් තියාගන්නට එපා, ඔවුනොන් කල්යාණ මිත්‍රයන් වශයෙන් ජීවත් විය යුතුයි කියලා. කවුරු හම්බුණත් නෝන කවුරු එක්ක හරි කතා කරත්, මහත්තයා කවුරු එක්ක හරි කතා කරත්, ඒක නෝනයි මහත්තයයි දෙන්න දත යුතුයි. ආපු ගමන් මෙන්න මෙහෙම කෙනෙක් හම්බුණා කියලා නොකිව්වොත්, සමහරක් කාලයකට ස්වාමියා හරි ඒ භාර්යාව හරි බලාගෙන ඉන්නවා මේ කවුද හම්බුනේ කියලා, මට කියයිදෝ කියලා. සමහරක් කාලයකට අමතක වීමකින් හරි කියවෙන්නේ නැහැ. එහෙම වුණත් දවස් දෙකක් යනකොට අර ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි සිතෙහි සැකයේ බීජයක් හටගන්නේ නැද්ද? ඒ සැකයේ බීජය හටගත්ත ගමන් වෙන්නේ එතන ඉඳන් පෞලේ ප්‍රශ්න හටගන්නට මුලපිරීමක් වෙනවා. ඒ සැකේ ණය හරිම දරුණුයි. නිසා විශ්වාසය ඇති කරගන්න නම් විමසීමක් අවශ්‍යයි. සමහරට භාර්යාවට හරි ස්වාමියාට හරි අමතක වුණා වෙන්න පුළුවන්. එහෙනම් විමසන්නට මෙහෙම වාට කවුරු හරි හම්බ වුණාද අහවල් තැනකදී කියලා. හම්බ වෙලා එතකොට මතක් කරලා දීලා ඒතරතුර විමසා ගැනීම ඥානවන්ත ක්‍රියාවක් වෙනවා. මේ ටික මම වැඩියෙන් තහවුරු කරේ පින්වත්, මේක හරියට සමාජයේ තියෙනවා මේ පෞල් නුමගේ වෙන. ඒක දන්න නිසායි මේ මාතෘකාව තෝරාගත්තේ අද ධර්ම දේශනාවට. ඊගාවට තව දෙයක් තියෙනවා. ඔය ස්වාමි භාර්යාවන් වශයෙන් ගත කරන පෞල් ජීවිත හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඉස්සෙල්ලා මතක් කරන්න, අපි කිව්වා සද්ධා සීල සුත. සද්ධා සීල ඡාග. ඡාග කියන ගුණය ගැන බොහෝම බුදුරජාණන් වහන්සේ වටහලා දීලා තියෙනවා. භාර්යාවක් වශයෙන් විශේෂයෙන්ම දක්වනවා, භාර්යාවක් වශයෙන් ස්වාමියා කෙනෙහි පැවතිය යුතු ආකාර හතර. වරෙක අම්මා කෙනෙක් වගේ පවතිනවා. වරෙක දාසියක් වගේ පවතිනවා. වරෙක ස්වාමියා, වරෙක සහෝදරියක් වශයෙන්. තවත් වරෙක යහළුවෙක් වශයෙන්. අම්මා කෙනෙක් වශයෙන්, දාසියක් වශයෙන්, සහෝදරියක් වශයෙන්, යහළියක් වශයෙන් ස්වාමියා කෙරෙහි පවතිනවා. මෙතන භාර්යාව හතර දිනක් ගැන කියන්නේ. නමුත් දැනගන්නට මේ භාර්යාව හතර දිනක් වශයෙන් ಗುಣ වශයෙන් පැවතුනාට එක භාර්යාව කෙරෙහි මේ ಗುಣ හතරම පවතිය යුතුයි. සමහරක් වෙලාවට ස්වාමියාට දුකක් දුම්නසක් ඇති වෙච්ච වෙලාවට දයාබර අම්මා කෙනෙක් කරුණාවෙන් කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද? ස්වාමියා කෙරෙහි ඒ ආකාරයෙන් කටයුතු කිරීමට. අනිත් ඒවත් ඒ විදිහට හිතාගන්න. විශේෂයෙන් දක්වනවා මෙතන සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව, භගිනි භාර්යා කියලා කියන්නේ. ඒ සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව පිළිබඳ කරන විග්‍රහය කියන්නේ පෞලක වැඩිමල්ම සහෝදරේ, ඒ පෞලේ බාලම සහෝදරියත් එක්කලා යම්කිසි සම්බන්ධයක් ඇති වෙනවා නම්, හිතවත්කමක් පවතිනවා නම් අන්න ඒ වගේ. දැන් පෞලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙක් ඉන්නවා නම්, ඒ පෞල්වල වැඩිමල්ම සහෝදරයෙක් ඉන්නවා නම්, බාලන සහෝදරියක් ඉන්නවා නම්, ඒ පෞල් හිතලා බලන්න ඔය සහෝදරයයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. අර පුංචි නංගි හැම වෙලාවෙම අයියා ගැන හිතන්නේ, ලොකුම අයියා ගැන හිතන්නේ තාත්තා කෙනෙක් වගේ. සමහරක් වෙලාවට මොකක් හරි පෞලේ ඇති වෙච්ච ගමන් මම ලොකු අයියට කියනවා කියලා තමයි එක පාරට කියන්නේ. ලොකු අයියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාගත්තු ගමන් ඉන්නේ. අන්න ඒ වගේ අර සහෝදරියක් වගේ භාර්යාව හැම විටම තමන්ගේ ස්වාමියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාපොරොත්තු සහගතව ඉන්නවා කියලා. ඉතින් මේ ආකාරයෙන් ඒ යහපත් භාර්යාවන් තත්වයට පත්වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මෙතන භාර්යාවන්ට විතරක් කියලා හිතන්නට එපා. දැන් මේක මේ අවස්ථාවේ දේශනා කළේ කාන්තාවක් අරමුණු කළ නිසා මේ විදිහට කිව්වා. භාර්යාවක් වශයෙන් මේ හතර ආකාරයෙන් පවතින්නට ඕනේ කියලා. නමුත් බුදුදහමේ ප්‍රකට කළම දක්වනවා සමානාත්මතාවය කියලා එකක් තියෙනවා කියලා. ඒ නිසා ස්වාමියාටත් මේක බලපානවා. යම් වෙලාවකදී ස්වාමියා භාර්යාව කෙරෙහි පියෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. ඒ වගේම දාසියෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. සහෝදරයෙක් වශයෙන්, ඒ වගේම යහළුවෙක් වශයෙන් භාර්යාව කෙරෙහි පැවතිය යුතු අවස්ථාවන් තියෙනවා. ඒව දැනගෙන ස්වාමියාත් ඒ විදිහට පවතින්නට ඕනේ. එතකොටයි අර සමානාත්මතාවය සහවුරු වෙන්නේ. එසේ සමානාත්මතාවය තහවුරු කරමින් යන ස්වාමී භාර්යාවන් අතර හැමදාම සැනසිල්ල, සතුට, සුවය රඳා පවතිනවා. තවත් ආකාරයකින් පින්වත්නි දක්වනවා, මෙසේ ගෘහ ජීවිත ගත කරන පවුල් හතරක් බුදුරජාණන් වහන්සේ එකක් දක්වනවා. මතෝ මතාය සද්ධින් සංවසති. දක්කලා තියෙනවා දැන් නැ මේ පිනතුන් කොහේ හරි ඉන්නවා මේ වගේ ඇත්තෝ. මලමිනි මලමිනිත් එක්කලා ජීවත් වෙනවා. ඊගාට මතෝ දේවියා සද්ධින් සංවසති. මලමිනියක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා. අනිත් එක මතෝ දේවෝ මතාය සද්ධින් සංවසති. දේවතාවෙක් මලමිනියක් වැඩි ස්ත්‍රියක් එක්කලා ජීවත් වෙනවා. අනිත් එක දේවෝ දේවියා සද්ධින් සංවසති. දේවතාවෙක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා. සමහර දෙනාට අහපම දැකලා තියෙනවද කියලා නෑ කියලා කියනවා. අනේ පින්වත්නි, හරි පහසුවේ මේ සමාජයේ දැක ගන්න ඔය ඇත්තන්. විශේෂයෙන්ම මතෝ මතාය සද්ධින් සංවසති. මලමිනි මලමිනිත් එක්කලා ජීවත් වෙනවා දකින්න එක නම් හරිම පහසුයි සමාජයේ. මලමිනියක් කියලා එදා ඒකකින් අදහස් කරේ මැරිච්ච මිනිහෙක් හරි මැරිච්ච ගෑණියෙක් හරි නෙමෙයි. එතන අදහස් කරේ සීලාදී ගුණධර්මයන්ගෙන් තොර උහේ පංචකාමයන්ගින්ම නැඹුරු වෙලා තණ්හාවෙන් බරිත වෙලා අකුසල ධර්මයේ යෙදිමින් ජීවත් වෙන යම් ස්වාමියෙක් එවැනි භාර්යාවක් එක්කලා ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම තමයි මලමිනියක් මලමිනියක් එක්කලා ජීවත් වෙනවා කියන්නේ. එක පැත්තකින් පින්වත්නි, ඒ ජීවිතය සාර්ථකයි. සමහරවිට මේ පින්වත්න් ධර්ම කොහොමද ඕක සාර්ථක වෙන්නේ කියලා. ඒ සාර්ථක වෙන්නේ පින්වත්නි දෙන්නම එක જાතියි. ඒ නිසා ඔහු යන්න පුළුවන්. ගෝරි දාගෙන හරි ඔහු යන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අවුල් හට ගන්නවා අනිත් පැත්තට තිබුණොත්. යම් විදිහකින් භාර්යාව දේවතාවියෙක් වගේ වෙලා ස්වාමි පුරුෂයා මලමිනියක් වගේ වුණොත් එතන ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට ඒක අනිත් පැත්ත වුණොත් එතනත් ප්‍රශ්න ඇති වෙනවා. යම් විදිහකින් දේවතාවෙක් දේවතාවියක් වගේ ජීවත් වෙන පසුබිමක් පවුලක් ඇති වුණොත් ඒ පසුබිම පින්වත්නි මේ ලෝකෙම දැන් දේවතාවෙක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා කියලා කියන්නේ දෙව්ලොවක් කියන එකයි. ඉතින් දැන් දෙව්ලොව කොහෙද තියෙන්නේ කියලා එහෙනම් හොඳට තමන් කල්පනා කරන්න. සිල්වත්, ගුණවත්, ඥානවන්ත, හොඳ ප්‍රතිපත්තියෙන් යුක්ත අනලස් කාන්තාවක් ඉන්නවනම්, ඒ වගේම ස්වාමීක් ඉන්නවනම් යම් තැනක, ඔවුන් දෙදෙනා ඉන්න තැන තමයි දෙවියෙක් දේවතාවෙක් එක්කලා ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි මේ ලක්ෂ්මී, නැත්නම් අපි කියනවා එයාට මොන කාන්තාව කියලාද කියන්නේ අපි? ලක්ෂ්මී ශ්‍රියාකාන්තාව කියලා. ශ්‍රියාකාන්තාව කියලා. ඉතින් ශ්‍රියාකාන්තාව කියන්නේ කවුද පින්වත්නි? ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා ශ්‍රියාකාන්තාව කියන්නේ දෙවඟනක් නම් ඒ දෙවඟන දැන් කොහෙද ඉන්නේ? කවුද මේ දෙවඟන? මෙන්න මේ ගෙදර ගත කරන මේ භාර්යාව, මේ ගුණධර්මයන්ගෙන් යුක්ත භාර්යාව තමයි දෙවඟන කියලා කියන්නේ. එතකොට එවැනි ස්වාමියෙක් ඉන්නවා නම් ඒ දිව්‍ය පුත්‍රයා ඒ ස්වාමියා. එතකොට එන්නම් අපි හිතමු ලක්ෂ්මීගේ, ලක්ෂ්මී කියලා කියන්නේ විෂ්ණුගේ භාර්යාව නම් දැන් විෂ්ණු කවුද? අර ගෙදර ඉන්න යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත ස්වාමියා බව අමතක කරන්න එපා. ලක්ෂ්මිය කියලා කියන්නේ ඒ භාර්යාවගේ ගුණවත් සිල්වත් භාර්යාවයි ලක්ෂ්මිය කියලා කියන්නේ. දැන් පින්වත්නි, සිරිකත හොයාගෙන කොහකටවත් යන්න ඕනේද බලන්න කල්පනා කළා කොතනද ශ්‍රියාව වැංජබෙන්නේ කියලා. නිසා හිතන්න, ඔය විෂ්ණු ඔය සංකල්ප පිළිබඳවත් පින්වත්නි අපට අයිති නැති දේවල්. අපි දන්නවා Hindu ධර්මයේ තියෙන අවස්ථා තුනක්. පැවැත්ම, ආරම්භය, පැවැත්ම, විනාශය. ආරම්භයට තමයි කිව්වේ බ්‍රහ්ම කියලා. පැවැත්මට තමයි කිව්වේ විෂ්ණු කියලා. විනාශයට තමයි කිව්වේ ඊශ්වර කියලා. එතකොට මේ අවස්ථා තුන පුද්ගලාරෝපණයක් කරපු එක තමයි සිද්ධ කරලා තියෙන්නේ මේ බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියලා තත්ත්ව වලින් නම් කළා. නැත්තම් ඇත්තටම මෙහෙම අපිට බුද්ධාගමට නම් සම්බන්ධ දේවතාවෝ නැහැ. ඔව අපිට Hindu දහම තුලින් අර මහායාන පැමිණීමත් එක්කලා රජවරුන් බිසවරුන් ලංකාවට ගෙන්වීමත් එක්කලා ඇතිවෙච්ච සංකල්ප මේවා බුදුදහම වනසලා දාන සංකල්ප. බුදුදහම විතරක් නෙමෙයි එදිනෙදා ගෘහ ජීවිතත් අවුල් කළා දාන සංකල්පයි මේ සංකල්ප. එහෙනම් මේවායින් පරිස්සම් වෙන්නට අදිෂ්ඨාන කර ගන්න ඕනේ. මේ විදිහට යම්කිසි ස්වාමී දුවක් ස්වාමී පුත්‍රයෙක් වාසය කරන තැනක් තියෙනවා නම් ඒ ස්වාමී දුවට ඒ ස්වාමී පුත්‍රයාට තමයි පින්වත්නි දෙව් දරුවන් වගේ දරුවන් බිහි වෙන්නේ. අම්මයි තාත්තයි සිල්වත් නම් ගුණවත් නම් ඒ අම්මා තාත්තා දෙන්නට සිල් හොඳ තැන් වලින් දරුවන් ප්‍රතිසන්දි ගන්නවා. ඒ කියන්නේ එහෙම නැත්නම් දුස්සීල අම්මගේ දුස්සීල තාත්තගේ කුසාල වල පිළිසිඳ ගන්න ඔය නිරයෙන් ප්‍රේත ලෝකෙන් ඔය වගේ තැන් වලින් එන ඇත්තන් තමයි බොහෝ විට ප්‍රතිසන්දි ගන්න. අපි දන්නවන්නේ බෝධිසත්වෝ බිහි වෙනකොටත් බැලුවා කවුද මගේ අම්මා වෙන්න තෝනේ කියලා. රජ දුවක් හින්දා රජ කුමරියක් හින්දා රජ බිසවක් හින්දා තෝරාගත්තා නෙමෙයි සිල්වත්කම හින්දායි ඒ අම්මව තෝරගත්තේ. දා තෙහිවත් සමාදන් වෙලා හිටි බව අපි දන්නවනේ. ඒ පිළිසිඳ ගන්න අදවසේ සිල්වත් මාතාව ඒ වගේ සිල්වත් ගුණවත් මාතාවගේ කුසත්වය තමයි විශේෂයෙන්ම අම්මා කෙනෙක් බලපවත්නවා. පින්වත්නි අම්මා කියන කෙනා බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවෙක් මා කුස තුල ජීවත් වෙන කාලය දරුවාට සම්පූර්ණයෙන්ම අම්මා අනාගතය සකස් කරලා දෙනවා. අම්මා කෙනෙක් හිතන ඒවා, අම්මා කෙනෙක් කතා කරන ඒවා, අම්මා කෙනෙක් කල්පනා කරන ඒවා කියන ඒවා මේ හැම දෙයක්ම කුසේ ඉන්න දරුවාට බලපෑම් ඇති කරනවා. පින්වත්නි අම්මා නිතර ඇහැට ගැටෙන අවලක්ෂණ දේවල් තියාගන්නවා නම් ඒ අවලක්ෂණ දේවල් අනුවත් දරුවගේ හැඩගැහිම සිද්ධ වෙනවා. ඒක හොඳටම අපි ආම්මල දන්නවා. ඒ නිසා තමයි ඔය පුංචි ලස්සන දරුවන්ගේ පින්තූර කාමරවල තියාගන්නේ දවස්වලට. මොකද නිතර නිතර ඇහැ ගැටෙන්නට. ඔක අපි දන්නවා එක තැනක එක අම්මා කෙනෙකුට හම්බ වුණා මේ යක්ෂ පෙටි. ඉතින් ඔක අපිට මේ අපි පන්සලේ චිත්‍ර ශිල්පී මහත්මයා තමයි ඇවිල්ලා කිව්වේ යාගේ ගේ ගාව මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මම කිව්වා අනේ පොඩ්ඩක් ගිහිල්ලා මට උදව්වක් කරන්න මේ පරිසරය ගැන මට පොඩ්ඩක් හොයාගෙන ඉන්න කියලා. අනේ මේ මිනිස්සයා වැඩ ඔක්කොම නවත්තලා ඒ වෙලාවෙම පිටත්තලා ගියා. පිටත්තලා ගිහිල්ලා පහෝදා උදේ පාන්දර ඇවිල්ලා කියනවා හාඳුරු හිතපු එක හරියට හරි කිව්වා. මම මොකද මම හිතුවා කියලා කියන්නේ. ඉතින් පස්සේ කියනවා නෑ හාඳුරුනේ මම ඒ ගෙදරටම ගියාලු. ඒ ගෙදරටම ගිහිල්ලා බලනකොට ගේ වටේම යක්ෂ මූණු ගහලා තියෙනවා. ඉතින් මොකද හේතුව අර ස්වාමියා යක්ෂ මූණු කපන කෙනෙක්. යක්ෂ මූණු කපන හොඳට පාට කළා වටේම ගහගෙන ඉන්නවා. අර ළමයා කුසේ තියාගෙන අම්මා දකින්නේ මොනවද? නිරන්තරයෙන්ම නිරතුරුව දකින්නේ මේ දේ. එතකොට මේක නිතර ඇහැට ගැටෙනකොට තමන් නොදැනුවත්වම තමන්ගේ මානසික විපර්යාසය සිද්ධ වෙනවා. ඒ අනුව රුධිර ධාතුවේ වෙනස් වීම සිද්ධ වෙනවා. මව කුසේ ඉන්න දරුවාගේ ආහාරය මවගේ රුධිරයෙන් ගන්නා ඕජාවයි. ඒ නිසා දරුවාට ඒ බලපෑම සිද්ධ කරනවා. තවත් අප දන්නවා අපි කුඩා කාලේදී අපේ ගෙදර ගාව හිටියා අම්මා කෙනෙක් මාළු විකුණනවා. කල් මේ වට්ටියක මාළු අරගෙන දවස් පුරාම යනවා මාළු විකුණන. ඔයාමට බබෙක් හම්බ වෙන්න හිටියා. මේක හොඳට අප දන්න දෙයක් මේ කියන්නේ. බබෙක් හම්බ වෙන්න හිටියා. ඉතින් බබා හම්බෙලා අවුරුදු දෙකක් විතර ළමයා දුවපැන ඇවිදින කාලෙ වෙනකොට අපිට පේනවා අර ළමයා ඇස් ගෙඩි දෙක එළියට ඇවිල්ලා මාළුවෙක් වගේ. ඒ ළමයාගේ ස්වරූපය අර තොල් දෙකෙහිම අර ගෝල්ෆිෂ් මාළු ඉන්නේ ඒ වගේ තොල් උඩට ඇවිල්ලා. මියමම මූණ හදලා බැලුවොත් එහෙම මාළුවෙක්ගේ ස්වරූපය. පුදු වෙන්න දෙයක් නැහැ. අම්මා හැමතිස්සෙම අතපත ගානේ දකින්නේ කපන්නේ කොටන්නේ මොනවද? මාළු මාළු. ඉතින් ওই தત્ත්වයේ අනුව මනස විපර්යාසය සිද්ධ වීමෙන් කුසේ ඉන්න දරුවාට බලපානවා. ඕක 아무තු විශේෂ විද්‍යාවන් ඕනේ නැහැ පින්වත්නි. ඕක විග්‍රහ කරන්නට ඕක සාමාන්‍ය දැනීමක් පමණයි. ඉනිසා දැනගන්න අම්මා කෙනෙක් බොහොම සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසායි අප බුදුදහමේ දක්වන්නේ අර බුදුරජාණන් වහන්සේ දක්වනවා මවගේ ගැබ්බ පෙරහැර දක්වනවා කියලා. ගබ්බ පරිහාරං අදාසි කියලා කියනවා. මවගේ පේවීම දරුවෙක් කුස තුල ඉන්න කාලයේදී මවකගේ පේවීමයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් හිතලා බැලුවොත් දරුවෙක් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පින්වත්නි. අපේ අම්මලා තාත්තලා ඒක බොහොම ලිහිල් කරලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දරුවෙක් බිහි කළ පමණින් අම්මෙක් වෙන්නේ නැහැ තාත්තෙක් වෙන්නේ නැහැ. දරුවාට දානීය ප්‍රිය වචනය සමානාත්මතාවයේ අර්ථචර්යාව කියන මේ සතර සංග්‍රහ වස්තුයෙන් සංග්‍රහ කරන තැනැත්තායි අම්මා කෙනෙක් වෙන්නේ තාත්තා කෙනෙක් වෙන්නේ කියලා. ඒ නිසා හැමතිස්සෙම හිතන්න අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ. මේ අර්ථයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ දරුවාව යහපත් පාරවල් වල යහපත් දෙහි යොදවන්නට ඕනේ. අයහපත් දෙයින් ඒ දරුවාව අයින් කරන්න ඕනේ. පාපයෙන් වළක්වන්නට ඕනේ. කුසලෙහි යොදවන්නට ඕනේ. ඒක මුල් තැනක් දෙන්නට ඕනේ පින්වත්. අද බලන්න අද අම්මල තාත්තල හුඟක් දෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අම්මගේ තාත්තගේ යුතුකම් වශයෙන් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවාට පළමුවෙන්ම කළ යුත්තේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති දරුවාව පාපයෙන් වළක්වලා යහපත් දෙහි යොදවන්නට ඕනේ. සිප්පං සික්ඛාපෙන්ති කියලා කිව්වේ තුන්වෙනි කාරණේ. බලන්න අද හිතලා අද සමාජයේ මුල් කියපු දෙකට හත්වෙනි අටවෙනි තනවත් නැති තරම් තුන්වෙනි කාරණේදී කියපු එක තමයි පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පින්නත් මේ අදහස් කරන්නේ අර ඔක්කොම කළා ඉවරලා උගන්වන්න කියන එක නෙමෙයි. මුල් තැන දෙන්න දරුවාගේ හැදියාවට. අද හැදියාව පැත්තකට දාලා නේ වැඩ කරන්නේ. සමහරට බලන්න පෝය දවසකට උනත් හිතලා පෝය දවසකට දරුවන්ව යහමග යැවීම පිණිස පන්සලකට සම්බන්ධ කළ සිල්වත් පිරිසක් කරවීම පිළිබඳව අපේ ටියුෂන් පන්තිවල අයිතිකාරයන් නැත්තම් ඒ ගුරුවරුන් කොයිතරම් විරුද්ධද කියලා. පින්වත්නි අපි දරුවෙකුට අධ්‍යාපනයක් දෙන්නේ උගත්කම විතරක් බලාගෙන නෙමෙයි ඒ දරුවාගෙන් රටට දැයට ශාන්තියක් වෙන එක බලාගෙනයි. කවදාවත් උගත්කම විතරක් මුල් කළ යන අධ්‍යාපන ක්‍රමයක ඒ බිහිවන දරුවන්ගෙන් ඒ පරපුරෙන් කිසි දවසක රටට දැයට ශාන්තියක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ සීලේනානුපේතස්ස සුතේනත්තු නවිජ්ජති. සීලෙන් යුක්ත නැත්නම් කවදාවත් උගත්කමෙන් අර්ථයක් පැනවෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැදිච්ච කමෙන් තොර උගත්කම වැඩක් නැහැ කියපු එකයි. පින්වත්නි හිතන්න එපා බුදුරජාණන් වහන්සේ වැරදුනා කියලා, වැරදෙනවා කියලා හිතන්න දත්තා. ඒ කියපු දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා බෝධි ධර්ම මූලයේ බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණය පත් වෙන අවස්ථාවේදී ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද තථාගතයන් වහන්සේ එදා බෝධි ධර්ම මූලයේ බුද්ධත්වයට පත් වෙන පටන් මේ දක්වා මේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කළා වූ නැත්තම් බුදු මූයින් පිට වූවා වූ යම් වචනයක් තියෙනවා නම් තන්තස්සේව හෝති ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. නෝ අඤ්ඤතා වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සීලයෙන් යුක්ත නැත්නම් උගත්කම වැඩක් නැහැ කියලා කිව්වනම් වැඩක් නැහැම තමයි. ඒකෙන් රටට යහපතක් වෙන්නේ නැහැ. කරුණාවක් මෛත්‍රියක් දයාවක් අනුකම්පාවක් ලෝකයට නැති උගතාගෙන් මොන ශාන්තියක් සිද්ධ වෙයිද පින්වත්නි. එනිසා කල්පනා කරලා බලන්න මේ යන ගමන හරිද කියලා. මේ ගමනෙන් මේ ගමන් මග නවත්තන්නට ඕනේ හැම පැත්තෙම. නවත්තන්නට අපි හැම දිනම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. නිකන් අන්ධයන් වගේ ඇස් දෙක පියාගෙන සිටiate හරියන්නේ නැහැ. අතපය අකුලවගෙන හිටiate හරියන්නේ නැහැ. යම් කිසි ක්‍රියාත්මක භාවයක් අවශ්‍යයි පින්වත්නි. ඉතින් අපි දන්නවා දරුවොත් දැනගන්නට ඕනේ දරුවන්ගේ පැත්තෙන් බැලුවත් හිතන්නට ඕනේ පොඩ්ඩක් අපේ සමාජයේ ගාඩ් දිනා කියන එකක් තමයි මේ දරුවෝ සලකන්නේ නැහැ දෙමව්පියන්ට, දරුවෝ සලකන්නේ නැහැ දෙමව්පියන්ට කියලා. පින්වත්නි දරුවෝ දෙමව්පියන්ට සලකන්නට නම් ඔක්කොටම ඉස්සෙල්ලා දෙමව්පියෝ දරුවන්ට සලකලා හිටින්නට ඕනේ. දෙමව්පියෝ දරුවන්ට සලකනවා කියලා කියන්නේ දෙමව්පියන්ගේ යුතුකම් සමුදාය හරියට ඉෂ්ට වෙන්නට ඕනේ. නිසා අම්මෙක් තාත්තෙක් දෙන්න ආදර්ශමත්ව කටයුතු කිරීම හරි වැදගත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශේෂයෙන්ම අම්මා ගැන. අම්මා ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ මාතා මිත්තන් සකේ ඝරේ කියලා. අම්මා තමයි ගෙදර ඉන්න හොඳම යාළුවා කියලා. අම්මා ගෙදර ඉන්න හොඳම යාළුවා නම් අද ඒ යාළුවා දරුවාට ඉන්නවාද කියලා පොඩ්ඩක් සලකන්නට. පින්වත්නි ඒ නිසා මේ ගමනේදී අම්මා කෙනෙක් සතු වගකීම පැහැර හැරෙනවා නම් අම්මා කෙනෙක් සමාජයට ගිහිල්ලා මොනතරම් යුතුයකම් ඉෂ්ට කරන්න ගත්තත් මොනතරම් සල්ලි හම්බ කරත් ඒවා ඔක්කොම නිෂ්ඵලයි බව වටහා ගන්නට තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට වෙන්නේ නැත්තම් පින්වත්නි පහුගිය දවසක මේ දැන් සුමානයක් විතර වෙනවා අපිට මාතරදී අම්මා කෙනෙක් හම්බ වුණා ඒ අම්මා අපට ඇවිල්ලා කතා කළා කිව්වා හාමුදුරනේ මේ මං ආවි හාමුදුරන්ට අවුරුදු 15කට උඩදී සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන කියන්නටයි හාමුදුරුවම මට අවවාදයක් දුන්නා මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මගේ පුංචි දුවල දෙන්න ගැන හාමුදුරන්ට කියපු වෙලාවේ ඉතින් මතක් කළා දුන්නා හාමුදුරුව එදා මට කිව්වා ඒ කියන්නේ මේ අපම කියපු අවවාදයක් ගැන කියන්නේ කිව්වා හාමුදුරනේ මං දුවල ගැන කියපුවාම මට හාමුදුරුව කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ අම්මා දරුවන්ට යාළුවෙක් වෙන්න හොඳම යාළුවෙක් වෙන්න දරුවන්ගේ රහසක් පවා අම්මට කියන්න පුළුවන් තත්ත්වය උදා කරගන්න කියලා. එමෙ කියලා මම ඒ අම්මට කියලා තියෙනවා අම්මගේ තියෙන රහස් දරුවාට කියන්න පුළුවන් රහස් දරුවාට කියන්න කියලා දරුවාගේ විශ්වාසය දිනා ගන්න. දරුවාට ආසන්න වෙන්න. එතකොට දරුවා කවදාවත් අම්මගෙන් රහසක් හංගවන්නේ නැහැ කියලා. ඒ අම්මා අද කියන්නේ මොකද්ද? හාමුදුරනේ මගේ දරුවෝ දෙන්න දැන් අවුරුදු 19යි 20යි. මට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හාමුදුරුවෝ කියපු විදිහට මම මගේ දරුවෝ හැදගස්සගත්තා කියලා. ඒ වගේම පින්වත්නි අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට කල්යාණ මිත්‍රයන් වුණොත් කවදාවත් දරුවෝ නොමග යනවා කියන එකක් ගැන හිතන්නට වුමනාවක් නැහැ. හැබැයි කල්යාණ මිත්‍රයන් කියන එකකින් අදහස් කරේ මේ දරුවන්ව මේ නලෝන ඔළුව අත ගන්න ඔය අපි කියන්නේ බටර් ගන්න තත්ත්වේ අම්මලා තාත්තලා නෙමෙයි. මෙතන අදහස් කරන්නේ අම්මා තාත්තා දෙන්නගේ සීලාදී ගුණධර්මයන්ගෙන් යුක්තව අම්මා තාත්තා දෙන්නගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන දරුවන්ට මිතුරන් වගේ වෙන්න ඕනේ. දරුවන් තේරුම් ගන්න ඕනේ මේ අම්මයි තාත්තයි දෙන්න අපිව යහමග යවන්නටයි උත්සාහ ගන්නේ. අපිට දඬුවම් කළත් අපිට ගැහුවත් බැන්නත් ඒ කරන හැම දෙයක්ම අපිට යහපත පිණිස කරන දේවල් කියලා තේරුම් යන විදිහටයි අම්මා තාත්තා ඒවත් කළ යුතුවන්නේ. එහෙම කරනවා නම් ඒ දරුවා තේරුම් ගන්නවා මගේ අම්මයි තාත්තයි කොහොමද මාව හදන්නේ කියලා. එන්නත්නි අපි බුදුදහමේ දක්වනවා රහ්මාති මාතා පිතරූ පුබ්බාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා තස්මාහිනේ නමස්සෙය්‍ය සක්කරියාත පඬිතෝ තස්මාහිනේ නමස්සෙය්‍ය නමස්කාර කරන්න අම්මට තාත්තට මෙන්න මේ කාරණා හින්දා මොකද්ද කිව්වේ බ්‍රහ්මාති මාතා පිතරූ අම්මා තාත්තා දෙන්න බ්‍රහ්මයෝ කියලා කිව්වේ ඇයි පින්වත්නි බොහෝ විට මේ විග්‍රහය තියෙනවා අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට හරියට මේ බ්‍රහ්මයා වගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සංග්‍රහ කරනවා කියලා. එච්චර විතරක් නෙමෙයි පින්වත්නි මෙතන ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි දන්නවා එදා සමාජයේ තිබිච්ච දෙයක් තමයි මිනිසාව ලෝකයට මැව්වේ මහා බ්‍රහ්මයා කියන එක. ඒ මිනිසා ලෝකයට මවලා තින්නේ මහා බ්‍රහ්මයා විසින් කියන කාරණයට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරයි මහා බ්‍රහ්මයා නෙමෙයි ඔයගොල්ලන්ව මැව්වේ මේ ලෝකයට. පැහැදිලිවම පේනවා මේ ලෝකයට කවුද මැව්වේ කියලා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණ භික්ෂුන් දෙනමකින් ඔය දිග කතාවක් කෙටියෙන් මම මේ කියන්නේ ඔබලා දකින්නව නේද? මොකද ඒගොල්ලන්ගේ දර්ශනය ඔස්සේ පෙන්වන්නේ. ඔබලා දකින්නව නේද මේ තරුණ බමුණන් තරුණ බැමිණියන් එක්කලා විවාහ වෙනවා. එහෙමයි ස්වාමීන් කියනවා. එතකොට ටික කාලයක් ගියාට පස්සේ මේ බැමිණියන් ගැබ්බරව ඉන්නවා දකින්නව නේද? එහෙමයි ස්වාමීන්. තව ටික දවසක් ගිහිල්ලා මේ දැමිනියන් දරුවන් බිහි කරලා ඉන්න හැටි දකින්නව නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔච්චරම පැහැදිලිව තිබියදී ඔබලාව මේ ලෝකෙට බිහි කරන්නේ අම්මා කියලා නැත්නම් අම්මයි තාත්තයි දෙන්න කියලා තවත් මොකද්ද කියන්නේ මේ බ්‍රහ්මයාගේ කටින් බිහි කරනවා කියලා. ඔක බ්‍රහ්මයාට කරන නින්දාව නෙමෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒ වෙනුවට තමයි බුදුහාමුදුරු දේශනා කළේ එහෙ ඉන්න බ්‍රහ්මෙක් නෙමෙයි ඔයත්තම බිහි කරේ මේ ලෝකෙට බිහි කළේ ඔගලගේ අම්මයි තාත්තයි දෙන්න කියලා. ඉනිසා කියනවා ඒ අම්මයි තාත්තයි දෙන්න මේ ලෝකේ දකින්න සලස්වපු කෙනෙක් ණය ගෙවන්නට බෑ කියලා. පින්වත්නි, මේ ලෝකයේ දකින්න ක්‍රම දෙකක් තියෙනවා. මේ මාෂසින් දකින්නවා, නුවණසින් දකින්නවා. කොහොම වුණත් මිනිසත් බවක් ලබාගෙන මේ දෙආකාරයෙන්ම ලෝකයේ දකින්නට අවස්ථාව සලසලා දීපු එක ගැන බුදුහාඳුරෝ කියන්නේ. අම්මා තාත්තා දෙන්න බෑලේ තියාගෙන ඒ ඇත්තන් අවුරුදු 100 ගණනක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලේ මුළුල්ලේම අම්මා තාත්තගේ මල මූත්‍ර අත ගාගෙන අම්මා තාත්තා දෙන්නට අප උපස්ථාන කළත් අම්මයි තාත්තයි දෙන්න අපිට මේ ලෝකයේ දකින්න සලස්සපිකේ ණය ගෙවන්නට බෑ කියලා කියනවා. එතකොට මේ ලෝකයේ දකින්න ක්‍රමය ගැන හිතන්නට පින්වත්නි, මෙන්න මේකෙත් ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ගිය ආත්ම භාවයේහි යම්කිසි කර්මයක් අරමුණු කරමින් ඒ චුති චිත්තය එතනින් චුත වුණා නම් ප්‍රතිසන්දි චිත්තයට ඒ කර්මය අරමුණු වෙලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි ගන්නට මවකගේ කුසකට එළඹෙනවා. මව සුදුසු අවස්ථාවේ හිටියොත්, අම්මා තාත්තා දෙන්නගේ සම්බන්ධය තිබුණොත්, අර විඥාණය එල්බ ගැනීම සිද්ධ වුණොත්, එතකොටයි දරුවෙක් ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. නැත්නම් ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. අපි තුමු විඥානේ එල්බ ගන්නට එන අවස්ථාවේදී අම්මයි තාත්තයි සම්බන්ධ වෙලා නැත්නම් ඒත් ප්‍රතිසන්දියක් නැහැ. විඥානේ එල්බ ගන්න එන අවස්ථාවේදී අම්මා සුදුසු අවස්ථාවේ නැත්නම් ඒත් ප්‍රතිසන්දියක් නැහැ. ඒ වගේම මේ දෙකම තියලා විඥානේ එල්බ ගත්තොත් තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රතිසන්දි ගන්න එන විඥාණයට එල්බ ගන්නට අවස්ථාව සලසලා දුන්නා මේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ අම්මගේ කුස විවරය කළා, කුස සකස් කළා තිබ්බා. මෙන්න මේ කාරණේ නිසා අපි අම්මට තාත්තට දෙන්නට ණය ගැති. මොකද ඒ අවස්ථාවේ එතන ප්‍රතිසන්දි ගන්නට එන චිත්ත විඥාණය එතන රැඳෙන්න බැරි නම් එතනින් චුත වෙනවා. එතනින් චුත වෙච්චාම තවත් සිතක් ඊගාවට ඒ සිත වෙනින් තැනක අනතුරු සිත වෙන තැනක ප්‍රතිසන්දි ගන්නවා. පින්වත් මේ හිතන්නට එපා, මේ අම්මගේ කුස අපි ගිය ආත්ම භාවයෙන් චුත වෙන සිත එතනින් එකක් මේ පැත්තට එනවා කියලා. චිත්ත ප්‍රවෘත්තියක් තියෙනවා. එකකට අනතුරු එකක්. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධ වෙන ක්‍රියාවලියේ වේගය සීමා කර ඒකට උපමාවක්වත් කරන්න බෑ කියලා. එච්චර වේගයෙන් ක්‍රියාත්මකයි. මේ චුති චිත්තයටයි ප්‍රතිසන්දි චිත්තයටයි ඒකේ වෙනසක් නැහැ. චුති චිත්තය ඇති වුණා නම් ඊගාවට ප්‍රතිසන්දි චිත්තයත් අර ක්‍රියාවලියේ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. හැම සිතකම අරමුණක් තියෙනවා නම් ආයි ප්‍රතිසන්දියක් ගන්නට අරමුණු හොය හොයා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හැම සිතක්ම පහළ වෙන්නේ අරමුණක් අරගෙනයි. ඒ නිසා ඒ අරමුණට විපාක දීමට ප්‍රතිසන්දිය ඇති වෙනවා. එතකොට අම්මගේ කුසේ විඥාණය වැස ගන්නට අවස්ථාව නැත්නම් ඒ සිත එතනින් ඉවරයි. එතනින් චුත වුණා. එතනින් චුත වුණාට පස්සේ වෙනත් සිතක් තමයි ඒ සම්තතිය අනිත් සිත තමයි ඊගාවට තව තැනකට. ඒක අපි දන්නේ කොහට යයිද කියලා. බොහෝ විට නිරේත වෙන්නටත් පුළුවන්. ඊට වැඩි උසස් තැනකට වෙන්නටත් පුළුවන් මනුෂ්‍ය ලෝකේ. හැබැයි වැඩිපුර බර වෙන්නේ නිරේතයි. ඒ නිසායි කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්නට අපිට අවස්ථාව සලසලා දීපෙක් වෙන අම්මා තාත්තට ණය ගෙවන්නට පුළුවන් කමක් නැහැ කියලා. යම් කිසි දරුවෙක් ඒ ණය ගෙවන්නට බලාපොරොත්තු වෙනවා නම් කිව්වේ ඒ ඔක්කොම එකතු කරලා ගත්තොත් අම්මයි තාත්තයි නිවන් දකින්නට යොමු වෙන මාර්ගයට ඇදලා දාන්නට. සමහර අම්මලා තාත්තලා දන් දෙන්න කැමති නැහැ, සිල් රකින්න කැමති නැහැ, තල්ලු කරලා දාන්නට ඒ පාරට අම්මට තාත්තට කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් තියෙනවා නම්. එතකොට මේ විදිහට දරුවන් අම්මා තාත්තට යුතුයකම් ඉෂ්ට කරන්නට මේ තත්ත්වය දැනගන්නට ඕනේ අම්මයි තාත්තයි කොච්චර වටිනවද කියලා. ඒකම පින්වත්නි, ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තා ආදර්ශයෙන් උපදේශයෙන් කටයුතු කරන්නත් ඕනේ. අද සමාජයේ බලපුවම අම්මලා තාත්තලා පුදුම විද්‍යට මිත්‍යා දෘෂ්ටික අන්ධ භක්තියට නැඹුරු වෙලා බුදුරජාණන් වහන්සේට නිඳා කරන තරමටම අන්ධ භක්තියට නැඹුරු වෙලා. පින්වත්නි, හොඳට පැහැදිලි සමහරක් වෙලාවට අපි මේ ටිකේ මේ පින්වතුන්ට හරියට උත්සාහ ගත්තා සම්මා දිට්ඨි කියන තත්වයට මේ පින්වතුන්ව පත් කරන්නට. කොච්චර සෑහෙන දුරට සාර්ථක බව අපිට ලැබෙන ලිපි වලින් ඒ වගේම දුරකථන ඇමතුම් වලින් පේනවා. ඒ වගේම සමහර දෙනා ද්වේෂයෙන් කටයුතු කරනවා. දැන් සමහරක් වෙලාවට හුඟක් වෙලාවට පුදුමයක මහත මම හැම වෙලාවෙම පෙන්නකොට පෙන්නවා නිරර්ථක ලෙස කරන බෝධි පූජාව, නිරර්ථක ලෙස කරන දෙවියන් යැදීම, නිරර්ථක ලෙස කරන සායිබබා යදීම ආදී මම පෙන්නනවා. නමුත් මේ හුඟක් දිනාට පේන්නේ මම කියන සායිබබා යදීම ගැන විතරයි. ඒගොල්ල අනිත්‍යව ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. අනිත්‍යව වැරදි කියලා. මේක ඇයි මෙච්චර එල්බගෙන ඉන්නේ? පින්වත්නි මං පෙන්නලා දෙන්නේ හැමතිස්සම මේ තුන එක හා සමානවම Tamanta අකුසලයන් ඇති කරන අවස්ථාවන් කියලා. අකුසල් කියලා කිව්වේ එක පාටම මේ ප්‍රාණඝාතය ආදී අකුසල් නෙමෙයි. නමුත් දැනගන්නට පංචකාම සම්පත්තීන් උදෙසා යාඥා කිරීම, ප්‍රාර්ථනා කිරීම මේකෙන් තෘෂ්ණාව වර්ධනය වීමම අකුසලයක් කියලා. තණ්හාව කියන්නේ අකුසලයක්, ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ඒකයි කියන්නේ මේ අකුසල මුල් දිනු කිරීම Tamante යහපත පිණිස වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මං කලින් මතක් කළා ඒක දෙකක් නැහැ. ඔය ඇත්තන්ගේ දෘෂ්ටි මොකක් හරි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය ඇත්තන් කියනවා අපේ ලෙඩේ සනීප වුණා කියලා. පින්වත්නි මම දන්නවා හොඳටම මම ඔප්පු කරන්නම් ගිහිල්ලා ලෙඩ සනීප වෙච්ච ඇත්තොත් ඉන්නවා, වැඩිපුර ඉන්නවා ගිහිල්ලා මැරිච්ච ඇත්තොත් ඉන්නවා, ලෙඩ වැඩි වෙච්ච ඇත්තොත් ඉන්නවා. සමහරක් වෙලාවට කියනවා ඒ ඇත්තන්ට යම්කිසි අභිවෘද්ධියක් සිද්ධ වුණා කියලා. ඌවට ගිහිල්ලා අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා, වට නොගිහින් අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා. මේකෙන් හොඳට පැහැදිලි දෙය තමයි මේ යෑම් නොයෑම් ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, තම තමාගේ කර්ම ශක්තියයි ප්‍රධාන වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එනිසයි කියන්නේ මහණෙනි සුව කැමතිනම් කර්ම කරන්නට ඒ සුවය ලබා දෙන කර්ම ශක්තියන් තියෙනවා, ඒ කර්ම ශක්තියන් දියුණු කරන්නට කියලා. පින්වත්නි මම පුළුවන් සමහර දිනා හොඳටම පේනවා මා කෙරෙහි පුදුම ද්වේෂයකින්. හැබැයි මම මේ ද්වේෂයෙන් කතා කරන, ද්වේෂයෙන් ලිපියවන කට්ටිය ගැන හොයලා බැලුවා. මම දැක්ක එක දෙයක් තමයි මේ හුඟක් වෙලාවට මේ කතා කරන්නේ මේවා ව්‍යාපාර කරගෙන ඉන්න ඇත්තු. මේවා ව්‍යාපාරයන් කරගෙන ඒවෙන් තමාගේ දියුණුව, තමාගේ කීර්ති ප්‍රශංසා ලැබෙන ඇත්තන්ට මේකට පහර වදිනවට හරි විරුද්ධයි. අහිංසක මිනිස්සුන්ව මුලා කරගෙන මේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන කාරණයක් ඔවුන්ගේ මනසේ තියෙනවා. ඒ නිසා මේකට කිපීම් ඇති කරගත්තට පින්වත්නි ඔය ඇත්තන් බෞද්ධයෝ නම් බුදුහාමුදුරුවන්ගේ මග නම් ඔය ඇත්තන් අරමුණු කරන්නේ මගෙත් එක්ක කිපෙන්නට එපා. ඔය ලියුම් එවන ඕන කෙනෙක් කමක් නැහැ ලියුම් එව්වට ඒක අර්ථවත් වෙන්න ඕනේ. ඒ ලියුම් යම් කිසි දෙයක් තියෙන්නට කෙලින්ම කියන්නේ මම දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය, බුදුහාමුදුරන්ගේ දර්ශනය ඉදිරිපත් කර කර තමයි මේ පින්තුන්ට පෙන්වන්නේ මේක හොඳ නෑ, මේක කරන්න එපා කියලා. නිකම්ම මේ එයාගෙත් ගන්න දෙයක් තියෙනවා, මෙයාගෙත් ගන්න දෙයක් තියෙනවා කියලා එහෙම කියන්නේ නැතුව කියන්න හාමුදුරුවෝ ඔය කියන එක වැරදි, බුදුදහමට එකඟ නෑ කියලා ඔප්පු කරන්න. ඔප්පු කරලා ලියුම් ගෙවන්න. එතකොට මං වැරදි නම් මං පිළිගන්න ලෑස්ති. මං වැරදි දෙයක් කියනවා නම් එහෙම නැතුව ඔය ඇත්තන් නිකන් කිපිලා ওই විදිහට කිව්වට ඔය ඇත්තන්ට ශාන්තියක් වෙන්නේ නැහැ, අපට වැඩක් වෙන්නේ නැහැ, රටට දැයට වැඩක් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර කිව්වේ රත්තෝ අර්ථං න ජානාති රත්තෝ ධම්මං න පස්සති කියලා. රාගයෙන් රත් වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ. ඔහේ කටයුතු කරන එකයි වෙන්නේ, කිසිම වැඩක් වෙන්නේ නැහැ. පින්වත්නි ඒ නිසා මේ පින්නතුන්ගෙන් අපි මේ නැවතත් ඉල්ලා සිටින්නේ අපේ රට කොහොමhari අපේ බෞද්ධ ජනතාව අපි හරි දෘෂ්ටියකට දාන්නට ඕනේ. ඇත්තෙම මේක අපට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර ලියුම් වල තියෙනවා හාමුදුරනේ තව හාමුදුරුව 4-5 නමක්වත් එකතු වෙලා මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය දෙනවා නම් මේ රට හදන්නට ඒතරම් අමාරු එක නෙමෙයි කියලා. ඇත්තයි පින්වත්නි, අපි දන්නේ නැහැ ඇයි මේ ඔක්කොම අන්ධයන්සේ, භීරන්සේ, ගොලුන්සේ මේ විදිහට ඉන්න ප්‍රතිපදාව මොකද්ද කියලා. මෙච්චර ශාසනය වෙනසීගෙන යනවා, මෙච්චර රටදැය පිරිහිගෙන යනවා. ඒත් අපිට දැන් එකම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඔන්න භික්ෂුණී ශාසනයක් පිළිහිටව ගන්නට ඕනේ. මොකද්ද පින්වත්නි මේකේ තේරුම? ශාසනය තියෙනවා වුණතරම් නිවන් දකින්නට නම්. ඒ නිසා මෞපක්ෂය හොඳට කල්පනා කළා බලන්නට ඕනේ මේ කොහෙද අපි යන්නේ කියලා. මෞපක්ෂයට නිවන් දකින්නට කිසි බාධාවක් නැහැ. බලන්නට නිකන් මම උදාහරණයක් පෙන්නන්නම්. අද හැමතැනම සමාජයේ දකින්න අහන්න තියෙන දෙයක් තමයි හාමුදුරුවරු මෙන්න මේ වැරදි කරනවා, මේ වැරදි කරනවා, මේ වැරදි කරනවා කියලා. පත්තරවල දිගට හරහට තියෙනවා ස්ත්‍රී දූෂණයන් හියදුනා යදුනා කියලා වික්ෂුන් වහන්සේලා. මොකද මම මෙහෙම කිව්වට මේක ප්‍රසිද්ධ කාරණයක්. මේ తත්වයේ අද මෙහෙම තියනවා නම් තව වික්ෂුණී ශාසනයත් ලං වෙච්ච වෙලාවට ශාසනය කොහෙන් කෙලවර වෙයිද කියලා හිතා ගන්නට. විශේෂයෙන්ම අපේ මෞපක්ෂය මේ ගැන සැලකිලිමත් වන්නට ඕනේ. පින්වත්නි, නිවන් දකින්න පුළුවන් වික්ෂු ශාසනයවත් රැකිලා තිබුණොත් ඒකත් නැති වෙලා ගිය වෙලාවට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නිවන් තියා නිරය තමයි ඊගාවට යන්න වෙන්නේ. ඒ නිසා මේ ඕවා පැත්තකට දාලා අපේ සමාජයේ අන්ධ විශ්වාස අයින් කළා, අපේ සමාජයේ සම්‍යක් දෘෂ්ටිය පතුරවන්නට ඔය දඟලන ව්‍යාපාර හැම දෙයක්ම ඉදිරියට එනවා නම් ඔయిత වැඩි ශාන්තිකර දෙයක් මේ සමාජයට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අදිෂ්ඨාන කරගන්නට අපේ අම්මලා තාත්තලා දෙකොට්ටාසෙමත් ගිහි පැවිදි දෙකොට්ටාසෙමත් මේක හොඳින් සිහි කටයුතු දෙයක්. ඒ නිසා පින්වත්නි, අම්මලා තාත්තලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනේ. දැන් බලන්න, අපි දන්නවා මේ කොළඹ අවට තියෙනවා කියලා මහායාන මධ්‍යස්ථාන කොට නැගිලා. ওই මහායාන මධ්‍යස්ථානවල තේරවාදයට දොස් නැගමින් මහායානයේ පතරවන්ට උත්සාහ ගන්න ක්‍රියාවලියක් ගැන. පින්වත්නි, මහායානය කියන්නේ නිවන් මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් ආගමක් නෙමෙයි. බුද්ධ ආගම තමයි ඇත්තයි. බුද්ධ ආගමේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ග ඔක්කොම උගන්වනවා. ධර්මයේ එහෙම තිබුණාට ඒගොල්ලන්ගේ දෘෂ්ටිය තියෙන්නේ ඒගොල්ලෝ අර හුන්දරීක සූත්‍ර දේශනා කරමින් ගිහිල්ලා සුඛවතී ඉපදිලා එතනින් බුදු වෙනවා. එහෙම නැත්නම් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙටම ඇවිල්ලා නිවන් දකින්නට ඕනේ. එතකොට බලන්න දර්ශනයේ වෙනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න මාර්ගයක්. එතකොට ඒ මාර්ගය පිළිගන්නවා මහායානිය චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිගන්නවා. ආර්යෂ්ටාංගික මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන් කෙනෙක් පිළිගෙනත් ඊට පස්සේ කියනවා ඒ ඇත්තන් නිවන් දකින්න හදන්නේ බුදු කෙනෙක් දැකලාමයි කියලා. එහෙනම් ඒ මහායාන සංකල්පය තුලින් මෙලව සැනසෙල්ලක් නෙමෙයි හිතන්නේ, මෙතනින් පස්සේ ලැබෙන සැනසෙල්ලක්. ඔය අපේ ඒවට යන තරුණයන් ඉන්නවනම්, ලොකු ලොකු ඇත්තන් ඉන්නවනම් හිතන්න ඔය ඇත්තන්ට සැනසුම අවශ්‍ය මෙතනද? එහෙම නැත්නම් සැනසුම මැරිලා සුඛවතී ගන්න සැනසුමක්ද ඔය ඇත්තන්ට අවශ්‍ය කියලා? මේ තත්වයටත් අම්මා තාත්තා වගේ කියන්නුනේ අපේ දරුවෝ හුඟක් මේ වගේ දේවල් වලට දැන් නැඹුරු වෙලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා මේ මිත්‍යා දෘෂ්ටි අනුකරණය කිරීම නිසා, ඒ කියන්නේ අම්මලා තාත්තලා මිත්‍යා දෘෂ්ටි අනුකරණයට යනකොට දූ දරුවන් ඊට වැඩිය දෙගුණයකින් යනවා කියන එක අමුතුවෙන් සැකේත කාරණයක්වත් එහෙම ඒක නොවේ කියලා හිතන්න කාරණයක්වත් නෙමෙයි. ඊගාවට පින්වත්නි, තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ දූ දරුවන්ට විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දෙන්න ඔය ඇත්තන්ට මේ විදිහට කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් සලකනවන ඔයත්තන්ට එකක් තියෙනවා. ඔය නොපෙනෙන දෙවියන් වැඳ වැඳ ඉන්න එපා. දෙවියන්ට වැඩිය ලොකුයි බ්‍රහ්මයෝ. බ්‍රහ්මයන්ට වඳින්න. බුදුහාමුදුරුවෝ බුද්ධ වචනේම කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි දෙන්න බ්‍රහ්මයෝ කියලා. එහෙනම් ඒ අම්මයි තාත්තයි දෙන්නට වඳින්න. වඳිනකොට දැනගන්න ඔයගොල්ලෝ හොඳටම පේනවා, ඔයගොල්ලන්ගේ ඇස් දෙකට පේනවා අම්මයි තාත්තයි දෙන්න කොහොමද ඔයගොල්ලන්ව මේ ලෝකෙට බිහි කළා, දුක් මහන්සියලා හදන වඩන හැටි පේනවා, කන්න අඳින දෙන හැටි පේනවා, උගන්වන්න කරන ව්‍යායාමයේ පේනවා, ලෙඩ දුකට සලකන හැටි පේනවා, නිදි මරණ හැටි පේනවා. මෙව ඔක්කොම ඇස් දෙකට පෙනිපෙනි බලන්න. එච්චර අපිට සලකන අම්මයි තාත්තයි දෙන්නට වඳින්න ලැජ්ජයි. කුංචි කාලේ විතරයි වඳින්නේ, ලොකු වෙනකොට වඳින්නේ නැහැ. පින්වත්නි, ලොකු වෙනකොට තමයි පෙරලි පෙරලි වඳින්න ඕනේ. එතකොට තමයි තේරුම් ගන්නේ කවුද අම්මයි තාත්තයි කියලා. ඉතින් ඒ අම්මයි තාත්තයි දෙන්නට මේ වඳින්නේ නොපෙනෙන දෙයියෙකුට වඳිනවා. අපිට මෙහෙම ශාන්තිය සැලසුවා, මෙහෙම ශාන්තිය සැලසුවා කියලා බලන්න, පැහැදිලිව පේනවනේ ශාන්තිය සැලසුවේ කවුද කියලා. ඒ හින්දා හැමදාම උදේට ගිහිල්ලා අම්මගේ තාත්තගේ කකුල් දෙක ළඟට වැඳ වැටලා කියන අම්මේ තාත්තේ කියන්න ඕනේ නැහැ හිතන්න. අම්මේ තාත්තේ මම දන්නවා අද දවසේ අම්මයි තාත්තයි දෙන්නා මා වෙනුවෙන් මාව හදන්න, වඩන්න, මට උගන්වන්න, මාව යහපත් මිනිසෙක් කරන්න දරන උත්සාහය මට හොඳට තේරෙනවා. අම්මේ තාත්තේ ඔබ දෙදෙනා ඒ දරන උත්සාහයට පින් සිදු වේවා කියන සිතුවිල්ලෙන් අම්මට තාත්තට නමස්කාර කරන්ට උදේට හවසට නිින්දට යන්න ඉස්සෙල්ලා අම්මා තාත්තා දෙන්නට නමස්කාර කරන්න අම්මේ තාත්තේ ඔය ඇත්තන් අප වෙනුවෙන් කරපු මේ ව්‍යායාමයට මේ විඳ දුකට ඔය ඇත්තන්ට පින් සිදු වේවා කියලා නමස්කාර කරන්න. ඒකෙන් පින්වත්නි ලොකු ශාන්තියක් සිදෙනවා. අම්මට තාත්තටයි කියනවා ඒ වෙලාවට දරුවගේ ඔළුවට අත තියන්න. අත තියලා ආශිර්වාද කරන්න. මොකද අර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නගේ දෙපා පාය දෙක ගාව වැඳ වැටෙනකොට දරුවා අම්මගේ තාත්තගේ මුළු රුධිර ධාරාවම වෙනස් වෙලා යනවා. ඒ රුධිර ධාරාව ප්‍රබල රුධිර ධාරාවක් දරු සෙනෙහස කියලා කියන්නේ. දරු සෙනෙහස කියන මේ ගුණයෙන් දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව කැටි වෙලා ඉන්නේ. ඒ ගුණයෙන් පිරිසුදු වෙච්ච ඒ අම්මගේ තාත්තගේ රුධිර ධාරාව නිසා ඇඟේ තියෙන රශ්මි ධාරාව බලවත් වෙනවා. ඇස් දෙකෙන් පිටවන කිරණ ශක්තිය බලවත් වෙනවා. වචන තරංග බලවත් වෙනවා. අර ඔක්කොම දෙපතුල ඉන්න දරුවට ආරක්ෂාවක්. ওই රශ්මි ධාරාව පිට කරන්න බොහොම ලේසි මේ ඇඟිලි තුඩු වලින්. මේ ඇඟිලි තුඩු ටික හොඳට දරුවගේ ඔළුවට තියලා හදපත්ලෙන් ආශිර්වාද කරන්න දුවේ පුතේ ඔබට සැනසෙල්ල වේවා, ඔබට යහපතක් වේවා කියලා. ඒ කාන්තේම මේක ස්පර්ශය. මොකද අම්මයි තාත්තයි දරුවෝයි අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඕනුන්ගේ ස්පර්ශය පුදුම ශාන්තිකර ස්පර්ශයක්. අර කරුණාවෙන් යුක්ත හදවතකින් යුක්තව අර තරංග මාලාවත් එක්කලා රශ්මි ධාරාවත් එක්කලා කෙලින්ම දරුවගේ ඔළුවටම අර රශ්මි ධාරාව සම්බන්ධ කිරීමෙන් දරුවට පුදුම ශාන්තියක් එකකින් ඇති වෙනවා. පින්වත්නි මේ ටික ජීවිතේට ක්‍රියාත්මක කරන්න බලන්නට මේ ලෝකයේම තමන්ට වාසනාවන්තව සැනසille හොඳ දරුවන් ටිකක් බිහි කළා, සමාජයට යහපත සිද්ධ කරන දරුවන් ටිකක් බිහි කළා, යහපත් දරුව හැදුවා, අපිත් යහපත් බවට පත් වුණා, ගුණකාමී ධර්මකාමී දෙමෝපියන් වුණා කියලා අවසානයේදී සැනසille ඇස් දෙක පියාගන්නට පුළුවන් වෙනවා. මේ ධර්ම කාරණා ටික සිහිත නංවන පුළුවන් තරම් අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණධර්ම වඩා සිටුවා ගන්නට දැහැමි පැවතුම් ඇති කරගන්න, මිච්ඡා දිට්ඨියෙන් වෙන්ලා සම්මා දිට්ඨිය තහවුරු කරන්ට කියලා නැවතත් ඉල්ලා සිටිමින් ඔබ සැමට තෙරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශත්ථජ භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.